මොකද හිතන්නේ එතකොට? දැන් සමහරෙකුට පේනවා මේ මේ ධර්මය හොයන්න නැත්තම් මේවා අහන්න එන්න කියන්නේ නිකන් තමන්ගේ තියෙන සැපට බාධා කරනවා වගේ. ඒ වෙනමට දාලා නෙන්නෝ නේද? සැප විඳින්න තියෙන අවස්ථාව නැති කරන කට්ටියක් විදිහට තමයි පේන්නේ. හා? දැන් ඔයගොල්ලෝ ගිහින් කතා කළොත් එහෙම එන්න අද භාවනාවට යමු කියලා කතා කළොත් නිකන් ඒගොල්ලන්ට බාධා කරන අය විදිහට තමයි ඒගොල්ලන්ට පේන්නේ. ඔව්. අර පළඟැටිය දැල්ලට පණින එක නවත්තන්න හදනකොට අපිත් එක්ක තරහක් ඇති වෙන්නේ
කියලා.
අපි මේ නිෂ්ඵල වැඩක්. අපි දුක් විඳිනවා. ඒගොල්ලන්ට සැප විඳින්න තියෙන එක නවත්තන්න ඉරිසියාවට කරමු. නේද? ඉතින් බලන්න මේ පළඟැටියගේ මානසිකත්වය තමයි ඔය තියෙන්නේ. හරි. නෑ මැරෙන්න හදන වෙලාවක මොකද වතුර ටිකක් පවන්න ආවොත් නෑ. මැරෙන්න තියනේ. ඔව්. ආ? ඔයි තේ. නෑ ඉතින් වතුර තිබහ ඉන්න කෙනෙකුට වතුර ටිකක් දුන්නොත් නම් එයා සතුටු වෙනවා මිසක් තරහක් ඇති කරගන්නේ නෑ. නේද? දැන් වැඩේ තියෙන්නේ ඔය වතුර ටික දීලා තමයි අපි එයාව සුවපත් කරන්න හදන්නේ. අපිට පුළුවන් ද එයා මැරෙන එක නවත්තන්න වතුර දීලා? ඒ වෙලාවේ ඕනනම් පොඩ්ඩක් තව ටිකක් ඉඳි ඒ වුණාට එයා මැරෙන එක නවත්තන්න පුළුවන්ද? බෑ. හරි. ඔය තාවකාලික දේවල්. ඕවා කරන්න තමයි අපි ඉතින් බොහොම දක්ෂ. දැන් දක්ෂ වෙන්න ඕනේ එකට නෙමෙයි. නෑ නැවත මැරෙන එක නවත්තන්න. මර ඇහුවේ මරණයට පත් නොවී ඉන්නේ කොහොමද? ඒක බුදුදහම. අරක ලෞකික දෙයක්. මොකද ලෞකිකයි කියන්නේ ඒක සදාකාලික නේ. පුළුවන් නම් එයා නැවත මැරෙන එක නවත්තන්න අන්න ඒක කරන්න. කරන්න ඕන හරි දේ නා. ඒක එයාට කරන්න කලින් Tamanට කරන්න දැනගන්න ඕන. නේද? අපි ඉස්සෙල්ලා මැරෙන එකෙන් බේරෙන්න ඕන අනිත් අය මැරෙන එකෙන් බේරන්න. ඔයදෙන් Taman දුකටපත් කරන්නේ අනිත් අයත් දුකටපත් කරන්නේ. ජීවත් වෙන්න උදව් කරනවා කියන්නේ ලෝකයන්න උදව් කරනවා කියන්නේ එක්තරා විදිහක මේක බොහොම ගැඹුරින් දකින්න ඕන එකක් ආ. නැහැ ඉතින් මැරෙන්න යන කෙනෙකුට වතුර ටිකක්වත් නොදී ඉන්න එපා. එහෙම උදව් කරන්නේ ඒවා පිං. හරි. කෙනෙකුට දානයක් දෙන එක ඒ බඩගින්නේ ඉන්න කෙනෙකුට කන්න දෙන එක ඒවා කරන්නේ ඒවා පිං. මං කියුවානේ පිං කරන්න ඕන. හැබැයි එතනින් එහාට ගැඹුරින් දකින්න ඕන මේ ලෝකෝත්තර දර්ශනය කියන්නේ එතනින් එහාට ගිය දෙයක් කියන එක. හරි. අපි කෙනෙකුට කරන්න පුළුවන් හොඳම උදව්ව තමයි දැන් తాවකාලිකව කරන උදව්ව නෙමෙයි. తాවකාලික උදව් කරන්න ඕන තරම් අය ඉන්නවා. දොස්තරලා ඉන්නේ ලෙඩක් හැදුනහම බෙහෙත් කරන්න නේද? දැන් දොස්තර ළඟට යන්න ආගමක් ඕනද? දොස්තරලාගේ ගහලා තියනවාද මේ ආගමේ අයට විතරයි මම බෙහෙත් කරන්න ගියේ? ඈ? නේද? ලෙඩක් හැදෙන ඕන කෙනාට ඕනම ලෙඩෙකුට බෙහෙත් දෙනවා. නේද? හැබැයි ඒ දෙන බෙහෙතෙන්
తాවකාලික සුවය
ලැබෙන්නේ తాවකාලික සුවයක්. ඔන්න ඔබ තේරුම් ගන්නවා. ඇයි තාවකාලිකයි කියන්නේ?
මැරෙනවා.
ඒ ලෙඩේ මේ මොහොතට සනීප වෙන්න පුළුවන්. තව ලෙඩකින් ඒ මොහොතේම මැරෙන්නත් පුළුවන්. දැන් දොස්තරට බෑ ඒක නවත්තන්න. නේද? සමහර විට ඒ ලෙඩේම ආයෙ හැදෙන්නත් පුළුවන්. ඒ මොහොතේ සනීප වුණා. පේනවද ඒක තාවකාලිකයි කියන එක? ඒ ලෙඩේට බෙහෙත් දුන්නට නැවත ලෙඩ හැදෙන එකෙන් නවත්තලා නැහැ. දොස්තරට බෑ ඒක කරන්න. කියන ලෙඩක් සමහර විට හනීප කරයි, ඒ වුණාට ආයෙ ලෙඩ හැදෙන එක නවත්තන්න පුළුවන්. බෑ. කිසිම දොස්තර කෙනෙකුට බෑ. ඒ නෑ ඒක තමයි දැන් ධර්මයේ දකින්න කියන්නේ ඒකයි. එතනින් එහාට දකින්න ඕන නුවණකින්. ඒ තාවකාලික දෙයක් නෙමෙයි මේක. ඊට වඩා එහාට ගිය දෙයක්. හරි. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අජර අමර ජරාවක් නැති මරණයක් නැති තත්වයක් තියෙන. අන්න ඒ තත්වයකටපත් වෙනවා. නිවන කියන්නේ. නැවත ලෙඩ නොවන තත්වයකටපත් වෙනවා. නේද? එතකොට පේනව නේද ඒකේ ගැඹුරක් තියනවා කියලා. ආයේ කවදාවත් ජරාවටපත් නොවන, ආයේ කවදාවත් මරණයටපත් නොවන තත්වයකටපත් වෙන්න පුළුවන්. හැබැයි ඒක මේ ලෝකෙට අයිති දේවල් හොයලා නම් ලබා ගන්න බෑ. ඇහැකනනාසය දිව ශරීරයේ පිනවන්න ගිහිල්ලා නම් ඒ தත්ත්වේ ලබා ගන්න බෑ. හරි? ඒ தත්ත්වේ ලබා ගන්න නම් දැන් අරවයි දකින්න ඕන. ඒ ඇහැකනනාසය දිව ශරීරයේ පිනවන්න ගියාට ලැබෙන්නේ తాවකාලික සුවයක් විතරයි. తాවකාලික සුවයක් කර දැල්ල සැපයි කියලා හිතන පළඟැටියා දැල්ලට යනකම් විඳින සැපයක්. දැල්ලට ලං වෙන්න උට හරි සතුටු නේද? ඒ සුවය තියෙන. හැබැයි දැල්ලට වැටුණ ගමන් මහා දුකකට වැටෙන නේද? එතකොට අපි මේ ඇහැ කන නාසය දිව ශරීරයේ පිනවීම අර නිකන් දැල්ලට යනකම් තියෙන සැප වගේ. හරි? ඒ වයින් වැටෙන්නේ පිච්චිලා මැරෙන්න වෙන්නේ. පිච්චෙන්නේ. හරි. ඒ පිච්චි පිච්චි ඉන්න ගතිය තමයි ඊළඟට සතර අපායට යනවා කියන්නේ. අර පොඩි తాවකාලික සුවේ පස්සේ ලෝලා යන්නේ සතර අපායට. මොකද ඔය ලෝභනේ. ඒවා ලබා ගන්න ලෝභ නේද කරන්නේ? ඒකයි මම කිව්වේ ඒවා ලබා ගන්න හදන හැම හිතම ලෝභසි. අලෝභසිට නෙමෙයි, අලෝභසිට වලින් ඒව ලබා ගන්න බෑ නේද? ලෝකෙට ආйти දැක්ම කියන්නේ ඕවා පුළුවන් තරම් ගොඩ ගහ ගන්න එක. ඒවා ගොඩ ගහ ගන්න ගියාම දසා කුසල්ම කරන්න පුළුවන්. බොරුවක් කියලා ඒ දේ Tamanට ලබා ගන්න පුළුවන් නේද? සතෙක් මරලා ඒ දේ ලබා ගන්න පුළුවන්. ඈ හොරකම් කරලා ලබා ගන්න පුළුවන්. ඔහොම ඔහොම දසා කුසල්ම කරන්න පුළුවන්. මොකටද මේ? මේ తాවකාලික සුවය ලබා ගන්න. එතකොට පෙන්නනවා ඕවා කරන්න කරන්න තව දුක්ම තව ගොඩ ගහ ගන්නවා මිසක් ලබන සැපයක් නම් නැහැ කියලා. හරි? ඒ හින්දා තමයි මේ පටිච්ච සමුප්පාද දේශනාවක් බුදු කෙනෙක් එලි කරලා දෙන්නේ. ධර්මය කියන්නේ පටිච්ච සමුප්පාදය. නේද? එතකොට පටිච්ච සමුප්පාදේ පෙන්නනවා දුක හටගන්න හැටිත් පෙන්නනවා දුක්ඛ නිරෝධය නැති වෙන හැටිත් පෙන්නනවා. දැන් දුක හටගන්න හැටි තමයි අර අපි සැප කියලා හිතාගෙන ඒව පස්සේ ලෝණ එක තණ්හා කරන එක. තණ්හා කරන්නේ ඔය කාම වස්තු ටිකට. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පහස. ඔවට තමයි තණ්හා කරන්නේ. ඔවා ලබා ගන්න. ඒව ලැබෙන්නේ නැති වෙනකොට තරහ ගන්න. නේද? එතකොට ද්වේෂ. ලෝභයයි ද්වේෂයයි. ලබා ගන්න ලෝභ කරනවා ලැබෙන්නේ නැති වෙනකොට ද්වේෂය. තරහා ඇති කරගන්න. එතකොට ඒ වයින් කරන යම් ක්‍රියාවක් වේද? ඒ කියන්නේ හිතෙන් වෙන්න පුළුවන්, කයෙන් වෙන්න පුළුවන්, වචනෙන් වෙන්න පුළුවන්. ඒ ලෝභ දේශ මුල් වෙලා නම් කරන්නේ ඒවට කියනවා අකුසල් නැත්තම් පව්. නේද? දස අකුසල් වලට වැටෙනවා. හරි. එතකොට ඕවයි මිදෙන මාර්ගය. ඒ කියන්නේ අලෝභ, අදෝස, අමෝහ සිද්ධ වෙන පැත්ත නම් එතකොට ඇති වෙන්නේ කුසල්. කුසල් විසෙ. එතකොට ඒක දක්ෂතාවයක්, කුසලතාවයක් එතකොට එන්නේ. කුසල්. හරි. වැඩේ තියෙන්නේ ඔය කුසල් කරන එක අමාරුයි. අකුසල් කරන එක අපිට හරි පහසුයි. මොකද ඒවයි යම්කිසි ආස්වාදයක් අපට තියෙනවා. ඇහැ පිනවනකොට, කන පිනවනකොට, නාසය පිනවනකොට, දිව පිනවනකොට, කය පිනවනකොට ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදයට තමයි රැවටෙන්නේ. මුලා වෙන්නේ. ඒ ආස්වාද විඳින්න ගිහිල්ලා තමයි ඔය පව් ටික කරන්නේ. අකුසල් ගොඩ ගහගන්න. එතකොට අකුසලයේ මොකද්ද? අකුසල් මූලයේ මොකද්ද කියලා දකින කෙනාටත් පුළුවන් සම්මාදිට්ඨිය ඇති කරගන්න. කුසලයේ මොකද්ද? කුසල මූලයේ මොකද්ද කියලා දකින කෙනාටත් පුළුවන් සම්මාදිට්ඨිය ඇති කරගන්න. සම්මාදිට්ඨිය කියන්නේ මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. හරි. හැබැයි ඒක ගැඹුරින් දකින්න ඕන. සාමාන්‍යයෙන් ලෙඩට බෙහෙත් ගන්නවා වගේ මට්ටමකින් දැකලා බෑ. ඒක ඒ ලෙඩේ తాවකාලික සුවයක් ලබන්න. එතන දකින්න ඕන ආයේ නැවත ලෙඩ නූපදින්නම මොකද්ද කරන්න ඕන කියන එක. ඒ මට්ටමේ විසඳුමක් හොයන්න ඕන. හරි. ඒක නිකන් දොස්තරගෙන් බෙහෙත් තරම් හරියන්නේ නැහැ. බුදුහාමුදුරන්ගෙන්ම බෙහෙත් ගන්නයි. අපේ දොස්තරලා බෙහෙත් දෙන්නේ తాවකාලිකව ලෙඩේ සුව කරන්න නැත්නම් යටපත් කරමු. නේද? නැවත ලෙඩ නොහැදී ඉන්න මට්ටමට බෙහෙත් එතන නැහැ. ඒක තියෙන්නේ මේ ලෝකෝත්තර මාර්ගය. එතන දකින්න තියෙනවා පටිච්චසමුප්පාද ධර්මය. හරි? මේ දුක කියලා දෙයක් තියෙනවා. ඒ දුක හටගන්නේ මෙන්න මේ හේතු ප්‍රත්‍ය ටික යෙදෙන හින්දා. මේ හේතු ප්‍රත්‍ය නැති වුණ දවසක දුක උපදින්නේ නැහැ, නිරෝධයි. එහෙනම් ඒ හේතු ප්‍රත්‍ය නැති කරන්න වැඩි වැඩපිළිවෙලක් තියෙනවා දුක්ඛ නිරෝධ මාර්ගය කියලා. මේ මාර්ගය පටන් ගන්න ඔය පිළිබඳ දැනුමෙන් ඇති කරගන්න සම්මා දිට්ඨියක් හරි දැක්මක් ඇති කරගන්න වෙනවා. නේද? ඒකට ඔන්න මරණයෙන් මිදෙන්න නම් ඒ සම්මා දිට්ඨිය ඇති කරගන්න වෙනවා. ඒකට තමයි කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය නැත්නම් චතුසච්ච සම්මා දිට්ඨිය. එතකොට ඒකෙදි තමයි දැන් දුක කියන එක අවබෝධ කරන්න ඕන. දැන් දුක කියන එක අපි එක විදිහකට කිව්වා පංච උපාදානස්කන්ධය දුකයි කියලා. නේද? මොනවාද පංච උපාදානස්කන්ධය? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. එතකොට ඔය උපාදානස්කන්ධ පහ. එතකොට ඉස්සෙල්ලා ඔන්න ඔය ගැන දැන් ඕකනම් දුක කියන්නේ ඒ ගැන හොඳ අවබෝධයක් ගන්න ඕනේ නේද? දුක පිරිසිඳ දකින්න වෙනවා. ඒකට තමයි දුක්ඛේ ඥානං කියන එක ඇති වෙන්නේ. ඒක බුදුහාමුදුරෝ දේශනා කරන්නේ පෙර නොයසු විරු ධර්මතාවයක් කොහොමද? අපි නිකන් හිතුවට හරියන්නේ නැහැ. අපි නම් දුක දන්නවා කියලා. නේද? බලන්න ඕන මේ පහ හටගන්නේ යම් තැනකද එතන දුකයි කියලා අපට අවබෝධයක් තියෙනවද? දැන් ඔය පහ හටගන්නේ කොතනද? ආයතනයක් වැඩ කරන තැන. ආයතනයෙන් කරන්නේ ඉතින් දුක සකස් කරන එක. ආයතනය වැඩ කරන තැන මොකද්ද මේ ආයතනේ? ආයතන කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඔව්. සලායතන. ආයතන හයක් තියෙනවා. නේද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. එතකොට ඇහෙන් රූප දැකීමේදී පංච උපාදානස්කන්ධයක් හටගන්නවා. කනෙන් ශබ්දයක් ඇසීමේදී පංච උපාදානස්කන්ධයක් හටගන්නවා. නාසයෙන් ගඳ සුවඳක් දැනීමේදී පංච උපාදානස්කන්ධයක් හටගන්නවා. දිවෙන් රසයක් දැනීමේදී පංච උපාදානස්කන්ධයක් හටගන්නවා. කයෙන් ස්පර්ශයක් ලබද්දී පංච උපාදානස්කන්ධයක් හටගන්නවා. සිතෙන්, ඒ කියන්නේ මනසට ධම්ම අරමුණු වෙලා ඒ හිතක් හැදෙනකොට පංච උපාදානස්කන්ධයක් හටගන්නවා. එහෙම හටගන්නවා කියන එක තේරුම් ගන්නවා. දැන් එහෙන් රූපයක් දකිනකොට පංච උපාදානස්කන්ධයක් හටගන්නවද කියන එක ඉස්සෙල්ලා තේරුම් ගන්න. දැන් හෙන් රූපයක් දකිනකොට පංච උපාදානස්කන්ධයක් හටගන්නවාද? නුවණින් බැලුවොත් වේයි යතන හටගන්නවා කියලා. රූපේ බාරගත්තොත් තමයි හටගන්නේ. දැන් අපි මොනවා හරි දකිනකොට පංච උපාදානස්කන්ධයක් හටගන්නවද බලන්න. මේ මොකද්ද?
රූපය.
ඒ හින්දා රූපයක් කියලා කියනවා. බෝතලේ කිව්වොත් පංච උපාදානස්කන්ධය හටගන්නවා. ඒ හින්දා රූපයක් කියලා. මේ බෝතලයක් නෙමෙයි රූපයක්. හිතේ තියෙන්නේ බෝතලේ. මගේ අතේ නෙමෙයි. ඔව්. දැන් මෙතන මොකක් හරි තියනවාද? මොකුත් නැද්ද? මොකුත් පේන්නේ නැද්ද? තියනවා. මොනවද තියෙන්නේ? දැන් මෙතන බෝතලයක් තියනවා කිව්වොත් උපාදාන වෙලා පංච උපාදාන ස්කන්ධයක් හැදිලා. ඇයි හැදිලා කියන්නේ? මෙතන තියනද රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන හටගත්තද? රූප මොනවද? බෝතලෙත් රූප, ඔක දැකපු ඇහත් රූප. මේ දෙකම රූප නේද? වේදනාවක් තිබුණාද? වේදනාවක් තිබුණාද? මොනවද වේදනාව කියන්නේ? කැමැතිද, අකමැතිද, මැදහත්? ওই තුනෙන් එකක් හටගත්තද? බෝතලේ ගැන නේද? බෝතලෙයි මේකට එක්ක කැමති, එක්ක අකමැති, නැත්නම් නැදහත් වේදනා ගතියකුත් තියනවා නේද? සංඥාවක් තිබුණාද?
ඥාන සංඥා
කියන්නේ නැහැ. ඔය දැකපු දේ අනිත් ඒවායි වෙන් කරගන්න පුළුවන්ද? පුළුවන් නම් සංඥාවක් තියනවා නේද? ඈ ඒ සංඥාවෙන් තමයි වෙන් කරන්නේ. දැන් රූප සංඥා වලින් අනිත් ඒවාට වඩා මේක වෙනස් කියලා දැනගන්නවා නේද? හරි. සංඥාවක් තියෙනවා. සංඛාර හටගත්තද චේතන?
බෝතලයක්
තියෙනවා කියලා චේතනාවක් ආවා නේද? සංඛාරයක් හටගත්තා. විඥානයක් හටගත්තද? ওই ටික දැනගත්තා නේද? විඥානය දැනුවත් වෙන ගතිය විඥානය. රූප විඥානය කියන්නේ මොකක්ද? චක්කු විඥානය. චක්කු විඥානය කියන්නේ දැන් ඇහැ නිසා හටගත්තා නම් විඥානයක්. ඒකට අපි කියනවා චක්කු විඥානය කියලා නේද? ඇහැ නිසා. ඒක තමයි මේ හොයන්නේ. දැන් එහෙම දැන් ඇහැට මොනවා හරි පේනකොට පංච උපාදානස්කන්ධයද හටගත්තේ. ඒක තමයි මාත් අහන ප්‍රශ්න. ඒක මගෙන් අහන්න එපා. ඔයගොල්ලෝ අහලා බලන්න. ඔයලා බලන්න. ඇහැට රූපයක් පේනකොට නෑ පංච උපාදානස්කන්ධයක් හටගත්තද? එතන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ඇති වුණාද?
තිබුණා.
හටගත්තා නේද? දැන් මේකට ඉස්සෙල්ලා හුවම් බෝතලේ නෙමෙයි රූපයක් කියලා කිව්වනේ. හරි. රූපයක් කියද්දී පංච උපාදානස්කන්ධේ හටගත්තද? ඒත් ওই ಜಾති පහ හටගෙන නේ. ওই රූපයක් කියපු රූපෙත් තියනවා, ඒක දැකපු ඇහත් තියනවා. ඒ දෙකම රූප නේද? ඒ නිසා වේදනාවක් හටගත්තේ නැද්ද? හටගත්තා. සංඥාවක් නැද්ද? තියෙනවා. සංඛාර නැද්ද? තියෙනවා. දැනුවත් වීමක් උන් නැද්ද? පෙර නොතිබූ දැනුවත් වීමක් ආවේ නැද්ද? ආවා. විඥානයක් පහළ වුණා. නේද? දැන් එතන හටගත්තේ නැද්ද? පංච උපාදානස්කන්ධේ. හටගත්තද නැද්ද?
හටගත්තා.
හටගෙන නේද? ඒකට ඇහැට රූපයක් පේනකොට ඒ බව දැනගන්නකොටම පංච උපාදානස්කන්ධය හටගෙන. පැහැදිලිද? පැහැදිලි නැත්නම් කියන්න. හටගත්තා නේද? දුකක් හටගත්තද?
නැහැ.
මේක දකින්නකොට දුකක් හටගත්තද?
නැහැ.
දුකක් දැනුන්නේ නැහැ නේද? තමන්ට දුකක් දැනුණාද මේක දකිනකොට?
නෑ.
දුකක් දැනුන්නේ නෑ. සමහර විට සැපක් දැනෙනවා. අන්න බෝතලේ. අන්න මොකද්ද ඌ දෙයක් මම දැනගත්තා. නේද? එහෙන් දැකලා අලුත් දෙයක් දැනගත්තා කියලා නිකන් සතුටු ගතියක් නම් එනවා නේද? දුකක් එනවද?
නෑ.
දැනෙන දුකක් නෑ නේද? හෑ දැන් හටගෙන තියෙනවා පංච උපාදානස්කන්ධේ. දුකක් දැනුණාද? දුකක් දැනিলা නැන්නේ. හෑ ආසකලොත් දුකයි.
ආස කරන්නේ ඉතින් දෙයක් කියන අරගත්ත
දුක නම් ඉතින් ආස කරන්නේ මොකටද? සැපින්දනේ ආස කරන්නේ.
ඒක නැති වෙයි කියලා.
ඒ නැති වෙනවා. නැති වෙයි කියන්නේ මේකට ආසහින්ද නේද? ඒ කැමති වෙන හින්ද. එතකොට ඒකට කියන්නේ දැන් හටගෙන තියෙන පංච උපාදානස්කන්ධය. ඒකට නේද ඔය කැමති වෙන්නේ? පංච උපාදානස්කන්ධයට තමයි දැන් කැමති වෙන්නේ. ඒක හරියට අර පළඟැටියා දැල්ලට කැමති වෙනවා වගේ නේද? දැන් මේ පංච උපාදානස්කන්ධය බුදුහාමුදුරෝ දේශනා කරන දුකයි කියලා. ඈ දැන් අපි ඔව් ඒකට ආසයි තනවා කැමති වෙනවානේ. ඔව් ඒ කැමති වෙනවා. ඒ කැමති වෙන්නේ හරියට අපි අර පළඟැටිය දැල්ල දැක්කහම දැල්ලට කැමති වෙනවා. ඒකේ පිච්චෙනවා දුකටපත් වෙනවා කියන අවබෝධයක් තියෙනවද? ඕකට කැමති වීම තුල පිච්චෙනවා කියන දුකටපත් වෙනවා කියන අවබෝධයක් තියෙනවද? නෑ. අර පළඟැටියට දැල්ල ගැන අවබෝධයක් නෑ. දුක් දේ සැප විදිහටයි ඌට පේන්නේ. ඇත්ත తත්වේ දුක පෙන්눔 කරන්නේ සැපයි කිය. ඔව් දැන් අපි පිළිගත්තනේ බෝතලයක් කියන්නේ. ඒ පිළිගත්තා කියන්නේ තියනවා කියන එක. බාරගත්තනේ. තියනවා කියලා පිළිගත්තා කියන්නේ බාරගත්තා. නේද? දැන් ඉස්සෙල්ලා අහනකොට අමාරු නෑ කියලාත් කිව්වා. ඉතින් අවබෝධයෙන් කිව්වද නැතුවද මන් දන්නේ නෑ. ඈ බෝතලයක් තියනවාද හොහන් නෑ කියලා කිව්වා. දැන් මෙහෙම ඉස්සෙල්ලා තමන් ඉන්න තත්වෙන් බලන්න ඕන. බෝතලයක් තියෙනවා. එහෙන් දැකලා දැනගත්තා නේද? ඒ දැනගන්නකොට ඒ දැන ගැනීම තුළ මොනවද හටගත්තේ? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. හරි. දැන් ඇහෙන් දැකීම කරනකොට හටගන්නේ මොනවද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. රූපයක් පිළිබඳව නේද දැනුවත් වෙන්නේ? ඇහෙන් දකිනකොට. එතකොට ඇහැයි රූපෙයි දෙකම රූප ගණයට වැටෙනවා නේද? එතන යෙදෙන වේදනාව වින්දනය වේදනාවට, ඒ සංඥාව සංඥාවට නะ ඒක වෙන් කරගන්නේ සංඥාවකි. අනිත් ඒවායින් ඒක වෙන් කරගැනීම හැකියාව තියෙන්නේ සංඥාව. ඒ සම්බන්ධව මොනවා හරි අදහසක් ආවනම් ඒක චේතනාව. දැනගත්තු දේ ගැන අදහසකුත් තියෙනවා. මේකට අදාළ මෙන්න මේවා කියලා. දැන් බෝතලේට අදාළ මොනවද කියලා වෙනම අදහස් ටිකක් තියෙනවා නේද? ඒව චේතනා. ඒවා එතකොට සංකාර. ওই බව ওই දේවල් ටික මොනවා හරි දැන් දැනුවත් වීමක් වුණානේ. පෙර නොතිබුණු දැනුවත් වීමකුත් ආව නේද ඇහැ නිසා. ඒක විඥාන. එතකොට බලන්න මේ ස්කන්ධ පහ හටගෙන මනාද ස්කන්ධ පහ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. දැන් ඔතන දුක හටගත්තද? තණ්හාවක් නැවුණා නම්, ඇලීමක් නැවුණා නම්, උපාදානයක් නැවුණා නම් දුකක් නැහැ. ස්කන්ධ පහ හටගත්තා. උපාදානෙ නැහැ. තණ්හාවක් නැත්තම් හටගන්නේ නැහැ. හොඳ උත්තරය. උපාදානේ නැත්තම් හටගන්නේ නැහැ. උපාදාන පත්‍යා බහෝ භව පත්‍යා ජාති. ස්කන්ධයන්ගේ හට ගැනීමක් තියනවද මෙතන? තියෙනවා. උපාදානේ වෙලා නැහැ. ඒකයි දුක දැනුන්නේ නැත්තේ. මොකක් කියලාද පණවන්නේ? මොකුත් නැහැ කියලා පනවනවද? නේද? එහෙමත් දැන් හිතාගෙන ඉන්නේ. මොකද්ද උ තියනවා කියලා කිව්ව නේද? දැන්
දැක්කා.
ආ? දැක්ක නිසා දැනගත්තා නේද? දැන් ඔතන ස්කන්ධ පහ හටගත්තා. උපාදානේ නැද්ද කියලා හොයන්න ඕනද? දැන් මෙතන මොකද්ද තියනවා කියලා දැනගත්තා නේද? නම දුන්නේ නැහැ කියලා හිතන්න මෙතන මොකද්ද තියනවා කියලා දැනගත්තද? කොහෙද තියෙන්නේ? මොකද්ද දෙයක් අරහෙ තියනවා කියලා දැන් දැනගත්තා නේද? නම දුන්නේ නැහැ කියලා හිතන්න මොකද්ද දෙයක් තියනවා කියලා දැනගත්තා නේද? කොහෙද තියෙන්නේ?
බාහිර.
එළියේ තියනවා කියලා දැනගත්තා නේද? මොකද්ද දෙයක්? ආව්. කවුද දැනගත්තේ?
මම
දැනගත්තේ. කාගේ ඇහෙන්ද දැනගත්තේ? මගේ ඇහෙන්. ඒ උපාදානේ නැද්ද? සක්කාය දිට්ඨිය තියනවා නේද? අතන මොකද්ද තියෙනවා කියනකොට මෙතන මම ඉන්නා නේද? අතන මොකද්ද තියෙනවා දැනගන්න. කියනකොටම කවුද මේ කියන්නේ? මම. සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්ද පංච උපාදානස්කන්ධයක් නැතුව? සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. ඒ පංච උපාදානස්කන්ධයක් නැතුව සක්කාය දිට්ඨියක් ඇති වෙන්න පුළුවන්ද? බැ. සක්කාය දිට්ඨිය ඇති වුණා නම් අනිවාර්යයෙන්ම ඔව් ස්කන්ධ පහ නෙමෙයි උපාදානස්කන්ධ පහක් හටගෙන පංච උපාදානස්කන්ධයක් හටගෙන. හරි. දැන් හටගත්තා කියන එක පිළිගන්නවද? පංච උපාදානස්කන්ධයක් හටගත්තා කියන එක දැන් පිළිගන්නවද? දැන් ඕකේ මිදෙන එක නෙමෙයි. දැන් පිළිගන්නවද පංච උපාදානස්කන්ධයක් හටගත්තා? එතන මොකද්ද තියෙනවා කියනකොට මොකද්ද කියන්නේ? රූපයක් නේද? එතකොට රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥාණය හටගත්තා. එතන සක්කාය දිට්ඨියක් යෙදිලා හින්ද අනිවාර්යෙන් උපාදානය වෙලා පංච උපාදානස්කන්ධය හටගෙන. දැන් එහෙම උනේ නෙමෙයි. දැන් පංච උපාදානස්කන්ධය හටගත්තා කියන එක පිළිගන්නවද? දැන් දුකක් හටගත්තා කියලා දැනුණාද?
නෑ.
ඒක තේරෙන්නේ නෑ. ඒක තමයි. ඒක තමයි දැන් තෝරගන්න ඕන දේ.
දුකයි සමුදයයි
අපි එකට. දුකට හේතුව හොයන්න යන්න කලින් දුක තේරුම් ගන්න. දුක අවබෝධ කරගන්න. දුක පිරිසිඳ දකින්න කිව්වා. හරි. සමුදය හොයන්න කලින් දුක ඇති වුණා කියලා දැනගන්න ඕන. දුක ඇති වුණා කියලා දන්නේ නැති කෙනාට සමුදයක් ගැන කතා කරන්න බෑ. නේද? දුකක් තියෙන්න එපයි සමුදයක් ගැන කතා කරන්න. ඒ දෙක එකක් වෙන්න බෑනේ. දුකයි සමුදයයි එකක් වෙන්න බෑ. දැනෙන්නේ නැති එක වෙනම කතාවක්. ඒක තමයි දැන් හොයන්න ඕනේ. නේද? ඒ හින්දා තමයි මේ බුදුහාමුදුරෝ කියන්නේ මේ දුක කියන එක පිරිසිඳ දකින්න. දුක අවබෝධ කරගන්න. දුක අවබෝධ කරගන්න නැතුව දුකට හේතු හොයන්න ගිහින් දුක නිරෝධ කරන්න ගියාට ඒක වෙන වැඩක් නෙවෙයි. ඈ දුක කියන එක දැනගන්න ඕන ඉස්සෙල්ලා. එකයි මේ දුක්ඛේ ඥානං කියන එක පෙර නොයසු විරු ධර්මතාවය. බුද්ධත්වයේ ලබනකොට අවබෝධ කරගත්තු දෙයක්. කවුරුවත් කියන එක දුක කියලා අරන් හරියන්නේ නැහැ. අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන මේකයි දුක. ඔය මොන වචනේ කිව්වත් දැන් දුක කියන එක පිරිසිඳ දැක්කා කියන්නේ Tamanට දැනෙන්න ඕන මේ දුකයි කියලා. ඒක වචන ගොඩක් කිව්වට හරියන්නේ නැහැ නේද? වචන ගොඩ නම් කියලා තියෙනවා ඉතින්. දැන් කිව්වනේ ඔයගොල්ලම කිව්වා පංච උපාදානස්කන්ධයක් හටගත්තා. දුකක් දැනුණාද කියලා ඇහුවාම නෑ. සාමාන්‍ය පුද්ගලයාට පේන්නේ නෑ. ඒක තමයි. ඒක තමයි දුක්ඛේ ඥානං නෑ කිව්වේ. ඒක දැනෙනවා නම් ඔන්න දුක දැක්කා. ධර්මයේ දැක්කා. මොකද බුදුහාමුදුරෝ දේශනා කරන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දකින්නවා. අනිත්‍ය බලන්නේ දුක දකින්නද දුක නැති කරගන්න? මන් දන්නේ නැහැ හොයලා බලන්න. දැන් Tamanට අවබෝධයක් වෙන්න ඕන මේකේ අනිත්‍ය බැලුවොත් දුක අවබෝධ වෙයි. ඉතින් අපි මාර්ගයේ වඩන්න කලින් මොකටද මාර්ගයේ වඩන්නේ කියලා දැනගන්න ඕන නේද? දුක කියන එක අවබෝධ කරන්න ඕන. දැන් ඔකයි. දැන් පටිච්ච සමුප්පාදයක් දකින්න කලින් පටිච්ච සමුප්පන්න වෙන ධර්ම ටික තේරුම් ගන්නවා. නේද? ඒ කියන්නේ හේතුයි ප්‍රත්‍යයි හේතු ප්‍රත්‍යයි ඵලයයි වෙන් කරගන්න. හේතු ටික හින්දා පච්චය ඵලය හට ගන්නවා. හේතු ටික නැති වුණොත් ඵලය හටගන්නේ නැහැ. එතකොට අපි මේ ඵලයක් ගැනනේ කතා කරන්නේ. මොකද්ද ඵලය? ගෝතලි. ඒකත් හරි. දැන් මේ මම නම් කතා කරන ඵලය දුක. හරි. ගෝතලියක් හට ගැනීමම දුක හටගත්තා කියලා දකින්නවනම්. හා? නෑ. ඇහෙන් දැකීම නිසා හටගත්තු දෙයනේ. දැන් බෝතලයක් තියනා නැත්නම් මොකද්දෝ දෙයක් තියනවා කියන එක. බෝතලේ කියන්න කැමති නැත්නම් ඔව් හටගත්තේ ඇයි කියන එක වෙනම කතාවක්. මම මේ සමුදය ගැන නෙමෙයි දැන් අහන්නේ. දුක ගැන. සල දුක අවබෝධ කරගන්න කියන එක කියන්නේ දැන් මෙතන දැන් ඔයගොල්ලෝ දන්නවනේ පංච උපාදානස්කන්ධයක් හටගත්තා. හැබැයි දුක හටගත්තා කියලා අවබෝධයක් නැහැ අපට. දැන් හෙන් රූපයක් පේනකොට දැන් හැයි රූපයයි තියනවා කියලා දැනගත්තනේ. දැනගත්තද? ඇහැයි රූපෙයි තියනවා කියලා දැනගන්මනේ ඔය දැක්කා කියන්නේ දැන්. ඇහැට යමක් අරමුණු වුණා බාහිර දෙයක් නේද? ඒ දේ පිළිගත්තනම් මම කියනවා ඔතන පංච උපාදානස්කන්ධයක් හටගත්තා කියලා. හරි? හිතක් හටගත්තා. හිතෙන් මොනවද දැනගත්තේ? රූපයක් ගැනනේ දැනගත්තා. ඔව්. ඒ කියන්නේ ඇහැට අරමුණු වෙන රූපයක් තියෙනවා කියලා දැනගත්තා නේද? එතකොට ඇහැක් තියෙනවා කියලා දැනගත්තා නේද? ඇහැක් තියනවා කියලත් දැනගත්තා, ඇහෙන් දකින්න රූපයක් තියනවා කියලත් දැනගත්තා. ඒ දෙකම අයිති වෙන්නේ රූපස්කන්ධයට. නේද? පිළිගන්න. ඇහැක් තියනවා, රූපෙත් තියනවා. අනේ රූපස්කන්ධය. ඒවා තව උන්නම් කියයි, ඕවා සතර මහා ධාතු වලින් හැදිලා තියෙන්නේ කියලත් කියයි නේද? සතර මහා ධාතුයි උපාදාය රූප හතරයි සුද්ධාෂ්ටකේ ඔය ඇහැයි රූපෙයි කියන්නේ නේද? රූපස්කන්ධය හටගත්තා නේද? හටගත්තා. වේදනාස්කන්ධය හටගත්තද? හටගත්තා. සංඥාස්කන්ධය හටගත්තද? මේක දකින්නකොට ওই ටික හටගත්තද කියලා අහන. සංඥාස්කන්ධය හටගත්තා. සංකාරස්කන්ධය හටගත්තද? හටගත්තා. විඥානස්කන්ධය හටගත්තද? හටගත්තා. දැන් එතන මං කියනවා ස්කන්ධ පහ විතරනේ, උපාදානස්කන්ධම හටගත්තා. මොකද ඔතන මම අත්දකින බාහිර දෙයක් තියනවා කියන අදහස ආවා. නේද? මේ තමන්ගේ අභ්‍යන්තර ඇහැට බාහිර රූපයක් අරමුණු වෙනවා කියන අදහසේ නේද දැන් ඉන්නේ? එතකොට ඒ වෙනකොට උපාදානස්කන්ධ පහළ වෙලා. මොකද පංච උපාදානස්කන්ධයක් නැතුව එහෙම කියන්න බෑ. ඈ මම කියන දෘෂ්ටිය එතන තියෙනවා. සක්කාය දිට්ඨිය එතන තියෙනවා. සක්කාය කියන්නේම පංච උපාදානස්කන්ධය. ඒතර බුදුහාමුදුරෝ දේශනා කරනවා පංච උපාදානස්කන්ධය කියන්නේ දුක. දැන් අපට ඒ දුක දකින්න තරම් අපේ නුවණ දියුණු නෑ. ප්‍රඥාවට අහු වෙන්නේ නැහැ. මොකද්ද මේ දුක කිව්වේ? නේද? මොකද ඔය සකස් කළේ දුක කියන බව අවබෝධයක් දැනුමක් ආව දවසට තමයි ඒ දුක සකස් නොකර ඉන්නේ. ඔව් දැන් මේ මොහොතේ දුක හටගත්තා. ඒකට සක්කාය දිට්ඨියෙන් යම් කිසි දෙයක් දැනගත්තා. දැන් මෙතන තියෙන දේ ගැන මොනවා හරි හිතුවනම් ඒ හිතන නැත්තම් ඒ ගැන මොනවා හරි කතා කළා නම් නේද, කිව්වනම්, හිතුවනම්, කිව්වනම්, කළා නම් ඒ හැම එකක්ම කර්මය නේද? කර්මය. සිතෙන් කරන ක්‍රියා, වචනෙන් කරන ක්‍රියා, කයෙන් කරන ක්‍රියා, කර්ම.
රූපයක් කියලා හිතුවත් එතන කර්මයක් සිද්ධ
වෙනවා. ඔව්. ඒ කර්ම කියන්නේ සංඛාර, අවිජ්ජාපච්චය සංඛාර. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. හරි? දැන් මෙතන න බලන්න, ඔය දැන් පටිච්ච සමුප්පාදය නොදන්න කෙනෙකුට ඔය ටික තියෙනවා. පංච උපාදානස්කන්ධෙත් හටගෙන සක්කාය දිට්ඨියත් හටගෙන මම අත්දකින්න මොකද්දෝ බාහිර දෙයක් තියෙනවා. ඒකට කැමැති නමක් දෙන්න පුළුවන්. ඈ අපි සම්මතයක් දාගන්න. ඔකට මේ නම කියමු කී. ඒ නමනේ බෝතලේ කියන්නේ. ඒක දැම්මා නොදැම්මා කියලා වැඩි වෙනසක් නැහැ. අතන මොකද්දෝ තියෙනවා කියනකොට ඒකක් දකින්න මම ඉන්නවා නේද? හරි? ඒ වෙනකොට දැන් ඇහෙන් දැකීම ක්‍රියාවක් සිද්ධ වුණා නේද? ඒ නිසා අපි දැනුවත් වීමකට ආවා. ඇහැකුත් තියෙනවා, බාහිර රූපෙකුත් තියෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර ආයතනෙත් තියෙනවා, බාහිර ආයතනෙත් තියෙනවා. හරි. ඔය දෙක දැන් දැකීම නිසා දැනුවත් වුණා. දකින්න දේකුත් තියෙනවා, ඒ දකින්න උදව් වෙන අභ්‍යන්තර ඇහැකුත් තියෙනවා. කියන්නේ ආයතනයක් පහළ වුණා. ඇහැ කියන ආයතනෙකුත් තියෙනවා, බාහිර දේකුත් තියෙනවා. දැන් අපේ අදහස තියෙන්නේ ඔය තියෙන දේ මන් දකින්න කොට හටගත්තු දෙයක්ද ඊට කලිනුත් තිබුණාද ඊට අන්න ඒක තමයි අපි දන්න දේ තමයි මං අහන්නේ ඕක කලිනු මන් බලන්න කලිනුත් තිබුණා බලන මොහොතෙත් තියෙනවා නේද ආයේ තව සැරයක් බැලුවොත් ආයෙත් තියෙනවා දැන් ඒ හිතන එකට අපි දැන් හිතනවා කියන්නේ මේක බලන්න මීට මොහොතකට කලිනුත් තිබුණා දැනුත් තියෙනවා අනාගතෙත් තියෙනවා ඒ කියන්නේ අපිට තව ආයතනයක් උපද්දලා ඕක අත්දකින්න පුළුවන් නම් ගිහින් ඒක අරගන්න පුළුවන් කියලා හිතෙනවා නේද ස්පර්ශ කරන්න පුළුවන් දැන් මොකද්ද මේ බාරගත්තේ කලිනුත් තිබුණා දැනුත් තියෙනවා අනාගතෙත් අත්දකින්න පුළුවන් අනාගතෙත් තියෙනවා එතකොට තියෙන බවක් නේද ඔය කියන්නේ දැන්? පවතින බවක් නේද කියන්නේ? ඈ? දුක පැත්තකින් තියනකො තියෙන බවක් ආව නේද? පවතින බවක්. ලෝකෙට අයිති දෙයක් පවතින බවක් ආව නේද? හ්ම්? පැවැත්මක් දුන්න. අතීතෙත් තියනවා, දැනුත් තියනවා, අනාගතෙත් තියනවා. ඒ කියන්නේ අතීත රූපය ගැන කතා කරන්නත් පුළුවන් වර්තමාන රූපයක් ගැන කතා කරන්නත් පුළුවන් අනාගත රූපයක් ගැන කතා කරන්නත් පුළුවන් හරි ඕක තමයි රූපයක් තියෙන බව රූපෙට භවයක් දුන්නු භව භව දැන් තියෙන බව ගත්තේ අපි දැඩිව බාරගත්තු හින්දා නේද තියෙන බවක් පිළිගත්තේ දැඩිව විශ්වාස කරනවා දැන් නේද කලිනුත් තිබුණා දැනුත් තියෙනවා අනාගතෙත් තියෙනවා කියලා දැන් කිලි අරන් ඉවරයි ඒක දැඩිව දැඩි මතයකට ආව නේද ඒ දැඩිව ගත්තා කියන එක තමයි උපාදාන දැඩිව ගත්තා කියන්නේ දැඩිව විශ්වාස කරන දැඩිව ග්‍රහණය කරගත්තා කියන එක නේද උපාදාන කියන්නේ ගත්තේ දැන් මෙතන මොකක් හරි. ඔකට ඕනනම් හේව නැල්ල කියන්න. ඕනනම් බෝතලේ කියන්න. ඕනනම් රූපේ කියන්න. ඕන නමක් දී ගන්න. හැබැයි මොකද්ද ඒක අතීතෙත් තිබුණා දැනුත් තියෙනවා අනාගතෙත් තියෙනවා කියලා මතයකට ආවනේ. ඒක ඔව් ඒක හිතේ සටහනක් දාගත්තා ඒ කියන්නේ. ඒක මන් දකින්න කලිනුත් තිබුණා දැනුත් තියෙනවා අනාගතෙත් තියෙනවා. හිතට නිමිත්තක් දාගත්තා සටහනක් දාගත්තා හරි ඇහෙන් රූප දැකලා නිමිත්තක් දාගත්තා චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාහි හෝති ඇහෙන් රූප දැකලා නිමිති ඉතුරු කරගත්තා ඒ නිමිත්ත දිහා බලාගෙන අපිට බලන්න පුළුවන් දැන් පැවැත්මක් දීලා හින්දා පැවැත්ම දුන්නා කියන්නේ ඒ රූපේ දැන් අපි බාර අරන් ඉවරයි තියෙනවා කියලා උපාදානය කරලා ඉවරයි. ඒක බැසගෙන ඉවරයි. බාර අරන් ඉවරයි. ඊට පස්සේ ඒකට ඉතින් කැමැති නමක් දාගන්න ඕන දෙයක් මේක හොඳද නරකද ඕන දෙයක් ඊට පස්සේ ඒක ගැන ආයෙ ආයෙ මතක් කරගන්න දැන් නිමිත්ත තියෙනවා. සටහන තියෙනවා. නේද? දැන් අද සිංහලෙන් නමක් දුන්නා ගෙදර ගිහිල්ලා බලලා ඕක ඒක මොකද්ද කියලා ඔන්න පොතකින් බලලා ඉංග්‍රීසියෙනුත් නමක් දාගන්න පුළුවන් ඕන. දෙමළෙනුත් නමක් දාගන්න පුළුවන්. ඒක තමන්ගේ වැඩක්. ඈ දැන් ඒ ඕන එකක් කරන්න දැන් නිමිත්තක් තියෙනවනේ. අපි මොන නම කිව්වත් මොන වචනේ කිව්වත් අදහස් කරන සටහනක් තියෙනවනේ. මෙන්න මේ වගේ දෙයක්. ඔය සටහනට අපි කියමු මෙහෙම කියලා සම්මතයක් දාගන්න. ඒ දෙයක් හදාගත්තා. ඒ දේ බාහිරේ තියනවා කියලා විශ්වාස කරනවා දැන් නේද? කාට හරි කියන්න පුළුවන් අන්න අර බෝතලේ අරන් එන්න. ඇයි? අපි විශ්වාස කරනවා ඕක ඒක රූපයක් ඒක සතර මහා ධාතුවෙන් හැදිලා තියෙන්නේ. තව කෙනෙකුටත් අත්දකින්න පුළුවන්. නේද? එතකොට ඇහෙන් රූප දැකලා ඔන්න දැන් නිමිත්තක් ගාහි හෝති. හා? දෙයක් පැනෙව්වා. රූපයක් පැනෙව්වා නේද? රූපයක් පැනෙව්වහම ඒකට අදාළ නාම ධර්ම ටිකත් එතන සම්බන්ධ කරලා නේද? ඔය රූපෙට අදාළ මෙන්න මේ වේදනා සංඥා චේතනා ටික තමයි
රූපෙට අදාළවයි අර ටික
පහල කරගෙන. ඒ නාම ධර්ම ටිකට රූපයක් දැන් ගැට ගහලා
තියෙනවා.
සම්බන්ධ කරලා. ඒ සම්බන්ධ කිරීම තමයි පස්සේ. රූපේයි නාම ධර්මයි දැන් එකට වෙන් කරන්න බැරි විදිහට සම්බන්ධ කළා. නාම රූප ගැට ගැහුවා.
පනාගත් රූපෙට නාම ටිකත් ගැට ගහනවා. වේදනා සංඥා
රූපයක් පැනෙව්වා ඒකට අදාළ නාම ටිකත් ඒකට සම්බන්ධ කළා. නේද? දැන් ඊළඟ සැරේ අපිට ওই රූපයෙන් මතක් කරලා නාම ටික එළියට ගන්නත් පුළුවා. ඒකට අදාළ වේදනාවකින් හරි සංඥාවකින් හරි නාමයෙන් මතක් කරලා රූපේ මෙනෙහි කරගන්නත් පුළුවන්. ඒකයි ඒ දෙක සම්බන්ධ කළා. එකකට එකක් වෙන්න ඕන පරිදි නාමයි රූපයි ගැට ගැහුවා. ඒ තමයි පස්සෙන් කරන දේ. ඒ වචන දෙකකුත් කියනවා අදිවචන සම්පස්සයි පටිඝ සම්පස්සයි. ওই දෙකෙන් එකක් කොතන දාගත්තා. එතකොට දැන් ඇහෙන් දැකලා රූපයක් පැනෙව්වා. දකින කෙනෙකුත් පනෝල ඉවරයි. රූපය නිසා මම කියලා කෙනෙකුත් දැන් පනෝල ඉවරයි. රූපය නිසා රූපය මුල් කරගෙන සක්කාය දිට්ඨියක් පනෝල ඉවරයි. සකස් කරලා ඉවරයි. හරි. රූපය නිසා කෙනෙක් ඉන්නවා කියලා හිතන්න පුළුවන් තත්වයකටපත් වෙලා ඉවරයි. ඒකට දැකීමට අමතරව දකින දෙයක් පනෝලා ඉවරයි. දකින කෙනෙකුත් ඉන්නවා. පනවිලා ඉවරයි. ඔය තත්වෙට කියන්න පුළුවන්ද දිත්තේ දිට්ටමත්තන් කියලා? දැකීම දැකීමෙන් නවත්තලද දැකපු දේකුයි රූපයකුත් බාරාරම් පනෝල දකින කෙනෙකුත් පනෝල. රූපයක් තියෙනවා කියලා බාහිරේ තියෙනවා. අතීත රූපත් තියෙනවා, වර්තමාන රූපත් තියෙනවා, අනාගතත් රූපත් රූපෙට පැවැත්මකුත් දීලා නේද? ඒ රූපේ අත්දකින්න මම කියලා කෙනෙකුත් ඉන්නවා. කවුද දැනගත්තේ රූපේ ගැන?
මම.
එතකොට දැන් දැකීමට අමතරව කරපු වැඩ ගොඩක් තියෙනවා. රූපෙකුත් පැනෙව්වා, දකින කෙනෙකුත් පැනෙව්වා. ඔය ටික ඔක්කොම අපි දන්නේ නැතුව වෙච්ච දේවල්. අපේ පුරුද්දට වුණ දේවල් නේද? දැන් ලෝකයක් තියනවා කියලා පිළිගත්තා. ලෝකෙට අයිති දෙයක් රූපයක් හදාගත්තා. දැන් ඔය දේ අපේ පරණ පුරුදු උපමාවට දාලා බලන්න. මොකද්ද? වතුරට එබෙන බල්ලා. දැන් බල්ලගේ ඇහෙන් දැකීමක් සිද්ධ වෙනව නේද? දැකීම නිසා බල්ලා දකින දෙයක් පනෝනවා. අන්න අතන මොකද්ද තියෙනවා? ඒ රූපෙට අපි බල්ලා කියලා කියමු. සම්මතේකුත් දාගන්න. දකින්නකොට අන්න අතන දකින්න දෙයක් තියෙනවා. ඒක දකින්නේ මේ මේ ඇහෙන්. ඒකට ඇහැයි රූපෙයි වෙන් කරගත්තා. දැකීමට අමතරව දකින දෙයක් පැනෙව්වා. ඒ දකින දේ බාහිර දේ බල්ලෙක් කියලා කිව්වොත් දැන් මූට එන අදහස මොකද්ද? ඔය බල්ලා මං දකින්න කලිනුත් වතන හිටියා, දකින මොහොතෙත් ඉන්නවා, අනාගතෙත් ඉන්නවා. දැන් ඒ රූපේට පැවැත්මක් දුන්නා නේද? අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප. වතුරට ඉබෙන බල්ලා බල්ලෙක්ව පැනෙව්වා නේද? ඒ පණෝනකට එතන අදහස තියෙනවා, මේ බල්ලා මං දකින්න කලිනුත් හිටියා, දැනුත් ඉන්නවා, ආයෙ ගිහින් බැලුවොත් ආයෙත් ඉන්නවා, අනාගතෙත් අත්දකින්න පුළුවන්. එතකොට අර රූපෙක් රූපයක් තියනවා කියලා හිතලා ඒක දැඩිව බාරගත්තා, ඒක අතීතෙත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා කියලා රූපෙට පැවැත්මකුත් දුන්නා. ඒ පැවැත්ම දුන්නහම ඒක අත්දකින්න මම කියලා කෙනෙකුත් හදාගත්තා, සක්කාය දිට්ඨිය. රූපේ නිසා මම කියන දෘෂ්ටිය කොටත් ආවා. රූපය දැඩිව බාර ගැනීම තුළ, රූපය දැඩිව විශ්වාස කිරීම තුළ නේද, රූපේ බැස ගැනීම, රූපය දැඩිව ගැනීම උපාදානය තුළ මම කියලා කෙනෙකුත් ආවා. සක්කාය දිට්ඨිය. ඕකම තමයි බුදුහාමුදුරෝ දේශනා කරන ඔන්න දුක හටගත්තා. ඇයි? එතන පංච උපාදානස්කන්ධය. දැකීම විතරක් නෙමෙයි, උපාදානස්කන්ධ පහක් හට ගැනීමක් ඔය උනේ. ඒ හටගත්තේ දුක සංසාරේ. පටිච්ච සමුප්පාදය ඔය. පටිච්ච සමුප්පාදයක් උනේ. ඇයි? අවිද්‍යාව යෙදුණා. ඇත්ත ඇති හැටියට දන්නේ නැහැ. නේද? අවිද්‍යාව යෙදුණා.
කලෙනුත්තිය දැනුත්තිය ඉස්සරහ තිතේ.
ඒකද අවිද්‍යාව? අවිද්‍යාව නිසා ආපු මුලාවක් එක. ඇත්ත ඇති හැටි නොදන්න කම නිසාමනේ මොකද්දෝ දෙයක් කියන එක දැන් බල්ලෙක්ව පැනෙව්වා. ඇත්ත ඇති හැටි දැනගත්තා නම් බල්ලෙක්ව පනවයිද එළියේ ඉන්නේ? නැහැ. බාහිර රූපයක් පනවයිද? නැහැ. යථාභූත ඥානය තිබුණා නම් එහෙම වෙන්නේ නැහැ. නේද? අවිද්‍යාව යෙදුන හින්දමනේ හිතුවේ බල්ලෙක්. අන්න බල්ලෙක් පේනවා. අන්න බල්ලෙක් පේනවා කියනකොට ඔය බල්ලා මීට කලිනුත් හිටියා, දැනුත් ඉන්නවා, අනාගතෙත් ඉන්නවා කියන දෘෂ්ටි වලට වැටුණා. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප. එතකොට ඒ බල්ලා අත්දකින්නේ මෙතන ඉන්න මම. සක්කාය දිට්ඨිය. ඒ රූප උපාදානය වෙලා දැන්. හරි. එතකොට ඒ බල්ලට අවබෝධයක් නැහැ මේ බාහිර දේ හටගත්තේ මෙතන තියෙන නොදැනුවත්කම, අවිද්‍යාව හින්දා කියලා. අවිද්‍යාවයි මුලාවයි මේක දැඩිව ගැනීමයි. අවිද්‍යාව, මුලාව, ඒ කියන්නේ මෝහය, තණ්හාව. ඔය තුන. අවිද්‍යාව, මෝහය, තණ්හාව. තණ්හාව තමයි උපාදානය වෙලා ඒකට පැවැත්මක් දීලා නේද? භව වෙලා, ජාති වෙලා, හේරම ටික කලේ තණ්හා, උපාදාන, භව, ජාති. දැන් බල්ලෙක්ව ඉපදුනා. නේද? ලෝකෙට අයිති බල්ලෙක්ව ඉපදුනා නේද? ඒක අවිද්‍යාවෙන් කරපු සංඛාරයක් නේද? ඒ බව දැනගත්තේ විඥානිකින් නේද? ඒ විඥානෙට අරමුණුනේ නාම රූප ගොඩක් නේද? හිතේ ඇති වුණා නාම ධර්ම වලට රූප සටහනක් සම්බන්ධ කළා නේද ඔය? ඒක විඥාණයෙන් කරපු වැඩක්. එළියේ තියෙන රූපයක් ඇවිල්ලා මෙහි ගැට මේ වැදුණා නෙවෙයි, විඥාණයෙන් අරමුණු කළේ මේ නාම රූපය. විඥාණයෙන් දැනගත්තේ නාම රූප ස්වභාවයක්. හැබැයි බල්ලගේ මානසිකත්වේ නෑ මේ නාම රූපයක් කියලා. ඌ හිතන්නේ බාහිර ලෝකෙට අයිති සතර මහා ධාතු රූපය. රූපේ පණවලා ඉවරයි. දැන් නාම රූපයක් නම්, ඒ කියන්නේ හිතට පේන නිකන් රූපයක් නම් ඕක ඒ පේන මොහොතේ විතරනේ. පෙර නොතිබීම හටගත් අපේන මොහොතේ ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා ඊළඟ හිතකට යනකොට. එහෙම අවබෝධයක් තියෙනවද බලලා? නෑ. අපිටත් නෑ, ඒක තමයි. දැන් ඔව් ඉතින් මේ බල්ලා කියලා කියන්නේ දැන් ඔය අවබෝධයේ ඉන්න හැමෝම එතෙන්ට ආйти. يعني ලෝකෙට ආйти දැක්ම තියෙන කෙනා. එයාට ඕන නමක් දාගන්න. ඒක Tamanට ආйти. නම් දාගන්නේ සම්මතෙන්. දාගන්නේ ඩිල් බක් ගන්න. නේද? අර නේම්ස් දාගන්නානේ ඒ ඕන නමක් දාගන්න. දැන් වැඩේ තියෙන්නේ නම් දාගන්න කෙනෙක් ඉන්නේ. දෘෂ්ටියෙන් හදාගත්තු කෙනා. දැන් බලන්න අවිද්‍යාව තියෙනවා, සංඛාරය තියෙනවා, විඥානය තියෙනවා, නාම රූපය තියෙනවා. ආයතන තියෙනවා. පස්ස තියෙනවා. වේදනා තියෙනවා. තණ්හා තියෙනවා, උපාදාන තියෙනවා, භව තියෙනවා, ජාති තියෙනවා. දුක නැතුව තියෙයිද? නේද? මේ පටිච්ච සමුප්පාදයෙන් පච්චය දුක හට ගන්න හේතු ටික යෙදුනා, ඉතින් දුක හට ගන්නවා. දුකත් එතන තියෙනවා. ජාති ඒ වෙනකොට ඉතින් අර ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ඔක්කොටම දැන් හේතු ටික සාස් වෙලා ඉවරයි. ලෝකෙට අහු වෙලා ඉවරයි. නේද? ඔන්න පටිච්ච සමුප්පාදය. මේ රැවටීම කියන්නේ පටිච්ච සමුප්පන්න උන දෙයක්. හේතු ප්‍රත්‍යයන් යෙදුන නිසා හටගත්තු ඵල ගොඩක් ඔය තියෙන්නේ. හරි. මේ ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා සකස් කරපු දේවල් ගොඩක්. ඔව් ඉතින් ඵලය බාරගත්තා කියන්නේ හේතු නැතුව ඵලයක් හැදෙන්නේ. අපි ඒ බල්ලට බල්ලෙක් කියලා හිතන්න හේතු ටික යෙදෙනකම්මයි එහෙම හිතන්නේ. නේද? අපට යෙදෙන්නේ නැහැ ඒ හේතු. අපි වතුරට එබෙනකොට අපට ඒ හේතු යෙදෙන්නේ නැහැ. බල්ලට ඒ හේතු යෙදිලා. බල්ලෙක්ව සකස් කරන්න පණවන්න රූපයක් පණවන්න නේද? අතීත අනාගත වර්තමාන තියෙන පැවැත්මක් දීපු රූපයක් පණවන්න හේතු ප්‍රත්‍ය ටිකක් තියෙනවා බල්ලා. අපිට පේනවා ඒ හේතු ප්‍රත්‍ය හින්දාමනේ බල්ලෙක් පණවගෙන තියෙන්නේ. අපේ හේතු ප්‍රත්‍ය නැහැ. ඒ හින්දා අපිට බල්ලෙක් පණවෙන්නේ නැහැ. අන්න නිරෝධෙත් පේනවා. හරි? ඒකයි දැන් ලෝකේ නැත්තම් රූපය මොකද්ද? රූප සමුදය, නිරෝධය. ওই තුනම ඔතන තියෙනවා නේද? එතකොට අපි දැන් බල්ලට ඕක අවබෝධ කරවන්න නම් ඔන්න මාර්ගයක් අවශ්‍යයි කියන එක තේරෙනවා. එතකොට බලන්න ලෝකය ලෝක සමුදය, නිරෝධය නිරෝධ මාර්ගය. නැත්තම් රූපය රූප සමුදය, නිරෝධය මාර්ගය. එහෙම නැත්තම් දුක දුක්ඛ සමුදය, නිරෝධය මාර්ගය. ඒක ඒ ගැන අවබෝධේ නේද දැන් හරි දැක්ම වෙන්නේ? සම්මාදිට්ඨිය වෙන්නේ. ඒකම නේද පටිච්ච සමුප්පාදයේ දකින්නවා කියන්නේ, අවබෝධ කරනවා කියන්නේ. එතකොට මතක තියාගන්න දැන් අපි ලෝකය කියන එක දැන් බල්ලා ලෝකය කියන එක පිරිසිඳ දැක්කේ නැහැ. උගේ දෘෂ්ටියෙන් ලෝකේ බාරගත්තා විතරයි. හරි. ලෝකයට සමුදය දැක්කෙත් නැහැ, නිරෝධය දැක්කේ. කෙලින්ම බාහිර රූපයට පැවැත්මක් දීලා ඒක පිළිගත්තා, දෙඩිව ගත්තා, උපාදානය කළා. හරි. ඔය ටික උනේ ඇහැ පාවිච්චි කිරීම තුල. දැන් මේක දකින්න කොටත් අපි ඇහැ පාවිච්චි කළා, රූපයක් පැනෙව්වා. ඒ අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප පැවැත්මකුත් දුන්නා. ඒකේ සමුදය දැක්කෙත් නැහැ, නිරෝධය දැක්කෙත් නැහැ. පටිච්ච සමුප්පන්න බවක් දැක්කේ නැහැ. පටිච්ච සම්පාදේ දැක්කේ නැහැ කියන්නේ ලෝකෙට අහු වුණා, දුකට අහු වුණා, පංච උපාදාන ස්කන්ධය හටගත්තා, සේරම හටගත්තා. අපි දුක හටගත්තා කියන අවබෝධයක් නැහැ. ලෝකයක් හටගත්තා කියන අවබෝධයක් නැහැ. ලෝකයක් තිබුණා කියන අවබෝධය තමයි තියෙන්නේ. ඉස්සරත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා කියන මේක මේ පටිච්ච සමුප්පන්න වුණ ලෝකයක් කියන අවබෝධයක් නැහැ. අර බල්ලට අවබෝධයක් නැහැ. අර ඉන්නේ පටිච්ච සමුප්පන්න වුණ බල්ලෙක් කියලා. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු බල්ලෙක් කියන අවබෝධයක් නැහැ. දැන් ඕගොල්ලන්ට අවබෝධයක් නැහැ. මේක හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු ලෝකයට අයිති රූපි. හේතු ප්‍රත්‍ය නිරෝධ වෙනකොට නිරෝධ වෙන දෙයක් කියලා දකින්න නුවණක් නැහැ. ඒ නුවණ එන්න නම් පටිච්ච සමුප්පාදේ දකින්න. මේකේ පටිච්ච සමුප්පන්න බව, පච්චයා බවයි, නිරෝධා බවයි දකින්න. පච්චය හේතු ප්‍රත්‍ය යෙදුන් නැත්නම් දැන් අර ඔහොම විශ්වාස කරන්න යෙදෙන අවිද්‍යාව, මුලාව, තණ්හාව නැත්නම් උපාදාන. ඔය තුන මං කෙටියෙන් කිව්වට අර අංග 12ම තියෙනවා. පටිච්ච සමුප්පාදෙම තියෙනවා. අවිද්‍යාව, ඒ කියන්නේ ඇත්ත ඇති හැටි නොදැනන යථාභූත ඥානෙ නැතිකම. ඒ නිසා වුණ මුලාව. හරි, මුලාව හින්ද තමයි පැවැත්ම දුන්නේ අතීත, වර්තමාන, අනාගත. නේද? ඊළඟට එතන තණ්හා, උපාදාන, භව, ජාති ඒව ටික. නේද? එතකොට මේ පටිච්ච සමුප්පාදයක් දකින්න ශක්තියක් නැහැ ඔය අවබෝධේ නැති කෙනාට. මේකක් පනෝනවා විතරයි. හරි? එතකොට ඇහෙන් රූප දැකලා අපි නිමිති අරගන්නවා කියන්නේ ලෝකයක් පනවනවා. ඒ රූප, අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප කියන දෘෂ්ටිවලට වැටෙනවා. ඕක 11 ආකාර රූපයකටම දෘෂ්ටි වලින් දාන්න පුළුවන්. මම කිව්වේ තුනයි. අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප. අර වතුරට එවෙන බල්ලා, වතුරේ ඉන්න බල්ලාට දීපු පැවැත්ම. හරි? එතකොට ඒවට කියන්න පුළුවන් නම් දුර තියෙන රූපය, ළඟ තියෙන රූපය, සියුම් රූපයක්, රළු රූපයක්, ප්‍රණීත රූපයක්, අකමැති රූපයක්. නේද? නේද? දැන් හරි මතක් වුණා නම් හොඳයි. දැන් මේ බෝතලේ අතීතෙත් තිබුණා. ඕක ඊයේනේ ඔතන තිබුණා. හෙටත් ඕක තියෙයි. කවුරු හරි කෙනෙක් කියන්නේ.
ඊළඟ සතියේ.
ඔව්. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප. 11 ආකාර රූපම දැන් කවුද පැනෙව්වේ? ඔව්. ඒ පැනවීම තුල තමයි පංච උපාදානස්කන්ධේ සක්කාය දිට්ඨිය ඊළඟට ওই කියන ඔක්කොම ටික තියෙන්නේ. ධර්ම කරු.
දැන් අතන දෙයක් කියලා ගත්තු ගමන් බයක් හිතෙන බයක් හිතෙන මොකද ආ භවයේ සකස් වුණා නේද කියලා නිකන් හරි බයක් හිතල ඒක මිදෙන්න කැමැත්ත වගේ එහෙම හිතට එනවා.
ඔව්, දැන් ඔය අවබෝධය එනකොට තමයි යන්න දැන් මේ දුකනේ සකස් වුණේ, මේ සසරනේ සකස් වුණේ, මේ කර්මයක්නේ සකස් වුණේ, මේ භව පැවැත්මනේ සකස් වුණේ, මේ සංසාරේ යනවා. මේ ඇත්ත ඇති හැටි නොදන්න නිසා මේ දුකනේ විපාක විඳින්න කර්මනේ ඔය සකස් වෙන්නේ. නේද? ලෝකෙට ආйти. ඒවනේ. හැබැයි ඔය දැක්ම තුල එනවා සම්මාදිට්ඨිය, ලෝකෙන් මිදෙන විදිහකුත් තියෙනවා. නේද? ඒ ලෝකේ මිදෙන දැක්ම තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒක තමයි චතුසත්‍ය සම්ම චතුරාර්ය සත්‍ය කියන්නේ. දැන් දුක කියන්නේ රූපේ නැත්තම් ලෝකේ. දුකට හේතුවක් තේනවා. දැන් අපි ප්‍රධාන වශයෙන් තණ්හාව කිව්වට එතන තේරුම් ගන්න මුළු පටිච්ච සමුප්පාදෙම තියෙනවා හේතුව. අවිද්‍යාව, මුලාව, උපාදානය, දුක. ඒ මුළු පටිච්ච සමුප්පාදෙම තියෙනවා. ඔක විස්තර කරන සූත්‍රයක් තියෙනවා. තිට්ඨායතන සූත්‍රය. නැත්නම් තීර්ථායතන සූත්‍රය කියලාත් කියනවා. තිට්ඨායතන සූත්‍රය. ඒකේ දුක්ඛ සමුදය විදිහට පෙන්වන්නේ තණ්හාව විතරක් නෙමෙයි මුළු පටිච්ච සමුප්පාදය. මා විද්‍යාවෙන් පටන් අරන් දුකට යනකම් මුළු පටිච්ච සමුප්පාදෙම තමයි දුක්ඛ සමුදය කියලා පෙන්නන්නේ. නැත්නම් උගලන්ට හිතෙනවනේ දුක්ඛ සමුදය කියලා කිව්වේ තණ්හා විතරයි කියලා. නෑ, මුළු පටිච්ච සමුප්පාදෙම තිට්ඨායතන සූත්‍රය.
අවිද්‍යාව නිසා වෙන්නේ බෝතලයක් කියලා හදාගත්තා. රූපයක් කියලා හදාගත්තා. පස්සේ සංසාරය.
ඔය දැන් හදපු දේ ඕනනම් අනිත්‍යයි කියලා අර බල්ලා වතුරේ ඉන්න බල්ලා අනිත්‍යයි. අනිත්‍ය මෙහෙමයි පටිච්ච සමුප්පාදේ දැක්ක කෙනාට පේන අනිත්‍ය තමයි ඔය හේතු යෙදෙනකොට එහෙම පේනවා හේතු යෙදෙන්නේ නැත්නම් පේන්නේ. දැන් බල්ලට බල්ලාගේ මානසිකත්වයේ හේතු යෙදිලා එතකොට බල්ලෙක් ඉන්නවා. අපේ මානසිකත්වයේ හේතු ප්‍රතියෙදිලා නැහැ අපිට බල්ලෙක්. එතකොට පත්‍යයයි නිරෝධායකයි දකින්න එක තමයි අනිත්‍ය. හට ගැනීමයි නිරෝධයයි දකින්න එක. හරි. ඉස්ථා එතන මං හිතන්නේ අංගුත්තර නිකායේ. ඔව්. කුද්දක නිකායේද දන්නෙත් නැහැ. ඒක හිතන තිබුණා මේ. බලන්නකෝ හොයලා බලන්න. තිත්තායතන සූත්‍රය. ඒකට දැන් ඕක බලන්න ඇහැ පාවිච්චි කරනකොට දැකීම විතරක් නෙමේ දකින දෙයක් තියනවා කියලා හිතපු ගමන් ලෝකෙට අහු වුණා මුලා වුණා. අවිද්‍යාවෙන් මුළු පටිච්ච සමුප්පාදෙම ගොඩ නැගුණා. හරි. පටිච්ච සමුප්පන්න බවක් අවබෝධයක් නැහැ. මේ හටගත්තේ දුක මුලාවෙන් හදපු ලෝකයක් කියන එක නැහැ. ලෝකේ තමන් තුලින් හදපු දෙයක් කියන අදහසක් නැහැ. බුදුහාඳුරු කියන්නේ ලෝකේ තමන් තුලයි කියලා. ඒ අදහසක් නැහැ. ඔක එළියේ තියෙන දේ. මේ හිතෙන් හදපු නාම රූප ලෝකයක් කියන එක නැහැ. නාම රූප වෙන් කර ගැනීමේ නුවණක් නැහැ. අපි නාම රූප ගැට ගහලා ඉවරයි. නේද? නාම රූප වෙන් කිරීමේ නුවණක් නැහැ. එතකොට විඥාණයට අහු වෙන නාම රූපයක් හටගෙන පටිච්ච සමුප්පාදේ හදලා. අර බටමිටි දෙක හේතු කළා. විඥානේ නාම රූපය. හරි. එතකොට සසරේ යන්න අවශ්‍ය ටික උතන හදලා. පටිච්ච සමුප්පාදේ හැදිලා. පටිච්ච සමුප්පාද ධර්මය දැකලා නැහැ. පටිච්ච සමුප්පාදේ දැක්කනම් ওই ටික පිහිටන්නේ. දැකීම දැකීමකින් ඉවර වෙනවා. දිත්තේ දිත්තමත්තා. එතකොට ඇහක් පිහිටන්නේත් නැහැ රූපයක් පිහිටන්නේත් නැහැ. දකින දේ පිහිටන්නේත් නැහැ දකින කෙනා පිහිටන්නේත් නැහැ. දැකීම විතරයි. දැකීමේ සිද්ධිය එක හේතුඵල ක්‍රියාවය. දකින්න හේතු ප්‍රත්‍යයන් හේතුණා දැකීම සිද්ධ වුණා. ඒක හේතුඵල. එතන පුද්ගල දේවල් සම්බන්ධයක් නැහැ.
හැබැයි එතකොට ඇහෙන් දැකීමක් වෙනකොටම දැකීමක් කියලා ගැනෙන්නේ නැතු දෙයක් කියලා තමයි මනසට බාර දෙන්නේ නිතරම.
ඔව්. මනසට බාර කරනකොට දෙයක් කියලා එතකොට දැනගන්න ඒක මුලා වුණා. එතකොට දැන් මනසට අරමුණු වෙන්නේ ධම්ම නේද?
ධම්ම.
ඔව්. ඒ ධම්ම තමයි පංච උපාදානස්කන්ධෙන් හදලා දුන්නේ නිමිත්ත. ඒක මනසට ධම්ම.
මනසට නිමිත්ත වුණා.
ඔව්. එතකොට ඔය ධම්ම කියන එක අපිට පුළුවන් මම අත්දකින එළියේ තියෙන දේවල් කියලා මෙනෙහි කරන්න. එහෙම තමයි මෙනෙහි කරන්න. ඒක ආත්ම හැඟීම. ඒකට තේරුම් ගන්න ඕන මේ ධම්ම කියන එකේ ආත්ම හැඟීමක් නැහැ. මේ මනසෙන්ම හදපු ඔව් ධම්ම. මනසෙන්ම හදපු ධම්ම. මනෝමය. මනසෙන්ම හදපු මනෝමය දෙයක් ධම්ම කියන එක. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය. මනෝමය අර ලෝහමය විදීමය කියන වගේ මනසෙන්ම සකස් කරපු දෙයක් තමයි ওই ධම්ම. එහෙම ධම්ම මේ මනසට අරමුණු වෙන එහෙම ධම්ම එකකවත් ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තා. සර්
ඇහැත්
හටගත්තු ධර්මතාවය. රූපෙත් හටගත්තු ධර්මතාව. පටිච්ච සමුප්පාද.
නාම රූප වෙන් කරෝටි
උත්තර දුර යන්නේ නැහැ. නෑ. ඒ කියන්නේ මේ නාම ධර්ම ටික එක ස්වභාවයක්. රූප වෙනම ස්වභාවයක්. අපි හිතන මේ සම්බන්ධ කරපු දෙය නෙවෙයි.
දැන් සර් එතකොට අපි මේ මනසට බාර දෙනකොට ඇහ නිරුද්ධ වෙලානේ. ඇහ නිරෝධය
කරනවා. එහෙමනේ. ඔව් ඔව්.
එතකොට ඇහ නිරෝධය.
අන්න අනිත්‍ය.
ඔව් ඔව්. ඒ අනිත්‍ය.
එතකොට මේ මනසෙන් කරන වැඩක් ඊට පස්සේ තියෙන. ඒක මනෝමය. එතන ආත්ම සම්බන්ධයක් නැහැ. ආත්ම දෘෂ්ටියකට දාගන්න දෙයක් නැහැ. අභ්‍යන්තර බාහිර වෙන් කරන්න දෙයක් නැහැ. මේක මනස ඇතුළේම ක්‍රියාකාරීත්වය. ඔව්. ඒකයි සබ්බේ ධම්මානත්තා. සියලු ධම්ම මේ මනස ධම්ම මෙනෙහි කර කර කරන දේවල් තමන් තුල ලෝකේ. ඒක අභ්‍යන්තර බාහිර වෙන් කිරීමක් නැහැ. ආත්ම ස්වභාවයක් නැහැ. අර හීනයක් දැක දැක ඉන්නවා. නේද? මනසෙන් කරන දේ කියන්නේ හීනේ දැක දැක ඉන්නවා. ඉතින් ඒක ඉලිය තියනවා කිව්වොත් ආත්ම. ඒත් හීනෙන් අවදි වුණාම පේනවා මේක මනස ඇතුළේ. ලෝකයක් නෙමෙයි. ඒක ලෝක නිරෝධය වෙන්නේ. දැන් හීනෙන් දැකපු ලෝකේ ඉන්නේ. අගිට්ටාට පස්සේ නිරෝධයි. ඕක හීනයක් කියලා දැනගත්තාම නිරෝධයි. ලෝක නිරෝධය. ඒක දැනගන්නකම් ලෝකේ තියෙනවා. අනේ පච්චයා කියන්නේ ලෝකේ ජීවත් වෙනවා. නිරෝධා කියන්නේ ඇත්ත ඇති හැටි දකිනවා. ඒක ලෝක නිරෝධයි. හීනෙන් අවදි වුණා වගේ. අවිද නිමිති බාරගත්තා කියන්නේ ලෝකෙ ජීවත් වෙනවනේ. අන්න මොකද්දෝ තියනවා දැන් අත්දකින්න. එතට සබ්බේ ධම්මා ආත්ම කරලා. සබ්බේ ධම්මා අනත්තා නෙමෙයි. අනත්තා කියන්නේ දැන් හීනෙන් දැක්ක ලෝකේ වගේ. හිතෙන් මවපු ලෝකේ. ඇහත් නිරුද්ධයි රූපත් නිරුද්ධයි හේරම නිරුද්ධයි මනසෙන් හදන හිතක් විතරමයි. ඔය තමයි මනෝමය. මනෝමය ඒවා තමයි ලෝකෙ
කියන්නේ.
ඔව් දැන් ඔය ඒ අර දැන් මනෝමය කියන එක අරවට සම්බන්ධයක් නැහැ. මේ දකින හීනයක් විතරයි.
නමුත් දැන් කෙරෙන්නේ මෙහෙමනේ.
දැන් චේතනා ගොඩක් විතරයි. සංස්කාර ගොඩක් විතරයි. ඒ සංස්කාරවල අවිද්‍යාව යෙදුණා කියන්නේ ඕවා එළියේ තියෙනවා කියලා හිතන එක
තමයි. දැන් අපි ඒකටත් මනසෙන් හදන එකත් එළියේ තියෙනවා කියලා ගන්න
ගියා. ඒක මුලා.
මුලා.
ඇත්ත ඇති හැටි නෙමෙයි.
ඇත්ත ඇති නතන දකින්න ඕනේ මනසට ගන්න තැන.
ඔව්.
එළියට නෑ ඔතන.
ඔක මනස ඇතුලේ ක්‍රියාකාරීත්වයක් කියලා දැක්කනම් ආත්ම දෘෂ්ටියක් එන්නේ නැහැ. ඇලීම් ගැටීම් ඇති කරගන්න දෙයක් නැහැ. නේද? අපි හීනයක් දැකලා ඔක ඇලීම් ගැටීම් ඇති කරගෙන මේ ජීවිතේම ගත කරන්නේ. මනසෙන් හැදුන හිතක් ඒක ඇතිලා නිරුද්ධ වුණා. ඒක අනිත්‍ය. ඇතිලා නිරුද්ධ වුණා.
ඔහොම බලනකොට දැකීමම නිරුද්ධ වෙන්න
ඔය දැක්මේ තියනවා ඉතින් දකින්න ඕනටි. පටිච්ච සමුප්පාදේ තියෙන අධර්මයේ තියෙන. මොකක්ද මිරිඟුව කියන්නේ? මා හීනය. මේ හිතෙන් හදපු දේවල් ටික. ඒක තමයි මිරිඟු කියන්නේ. ඒක තමයි මිරිඟු කියන්නේ. මේ හිතෙන් හදපු දේ කියන එක තමයි මිරිඟු කියන්නේ. ඇත්ත තත්වයන් නෙමෙයි, ඇත්තට පවතින ස්වභාවයන් නෙමෙයි. මිරිඟු ඒ කියන්නේ මනසෙන්ම හදන දෙයක්. ඔව්, පේන දේවල් ඔක්කොම එළියේ තියෙනවා කියන එක දෘෂ්ටි ගොඩක් නිසා. මිරිඟුව වගේ. දැන් මිරිඟුව පේනකොට බාහිරේ තියෙන වතුරක් ගැන කතා කරන්න බෑ. ඔය හිතට පේන වතුරක් විතරයි. මිරිඟුව කියන්නේ ඒකයි. නේද? වතුර තියනවා කියලා හිත කියනවා එච්චර. ඒකයි අර මනසෙන් සකස් කිරීමක්, මනෝමය. එතකොට ඔය රූප සංඥා සේරම මිරිඟු. සද්ද සංඥා සේරම මිරිඟු. සංඥාව මිරිඟු. ඔව්. දැන් මේ ආයතන හයින්නේ අපිට දෙන්නේ ආයතන හයින්ම දෙන්නේම සංඥා. ඒවා මිරිඟු. බාහිරේ තියෙන ඇත්ත හතර මහා ධාතුයෙන් හැදිච්ච බාහිර ලෝකයන් නෙවෙයි. මිරිඟු ස්වභාව. සංඥාව මිරිඟුවට උපමා කරනවා බුදුරජාණන් වහන්සේ. මේ ආයතන හයෙන්ම කරන්නේ සංඥා හයක් කරන් දෙන එක විතරයි. ඒක ඔක්කොම මිරිඟු. හේතු නිරුද්ධ නම් ඉතින් ලෝකේ නිරුද්ධයි. ඒතර ඵලය නිරුද්ධයි. අවිද්‍යාවයි මුලාවයි අයින් වුණ ගමන් අර හදාගත්තු මනසෙන් හදාගත්තු ලෝකේ නිරෝධයි. එතකොට ඇලෙන්න ගැටෙන්න දෙයක් නැහැ. ලෝකයක් නැහැ. ඊට වතුරට එබෙන බල්ලා කවදා හරි තේරුම් ගත්තාම නෑ ඔය මනසෙන් හදපු බල්ලෙක් ඉන්නේ කියලා. එදාට පස්සේ ඒ බල්ලට තරහ ගන්න දෙයක් තියෙයිද? ඇලුම් කරන්න බල්ලෙක් ඉන්නේ. ඊට පස්සේ ලෝභ දේශ ඇති වෙන්නේ. තණ්හා කරන්න රූපයක් නැහැ. බාර ගන්න රූපයක් නැහැ. දැඩිව පිළිගන්න රූපයක් නැහැ. පිහිටන්නේ.
පිහිටයි පිහිටි දෙයක් නෙමෙයි කියලා විතරෝම
මේ ඒකට හේතුන් යදුන හින්දා විද්‍යමාන වුණා. ඒ හේතුන් නැත්තම් එහෙම නැහැ.
විතරෝම හිතට එන්නේ පිහිටි දෙයක් නෙමෙයි කියන අදහසට එන්නේ.
සකස් වුණ දෙයක්. හේතු ප්‍රත්‍යෙම සකස් වුණා. හේතු ප්‍රත්‍යෙම සකස් වුණා. හේතු නැත්තම්
හරි
ලේසි පිහිටි දෙයක් නෙවෙයි කියලා අදහසට එනකොට ඔව් 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 ඒක තමයි රූප දැන් රූප පිරිසිඳ දකින්නවා අකමැයි නාම රූප වෙන් වෙනවා කියන්නේ නාම ධර්ම ගොඩක් විතරයි ඒකට අපි තමයි රූප සම්බන්ධ කරගෙන එළියට දාන්නේ
රූප සම්බන්ධ වෙන්නේ අර පිහිටි දෙයක් කියලා හිතුවත්
පිහිටි දෙයනේ අපි රූපය කියලා අදහස් කරන්නේ සතර මහා ධාතු කියලා අදහස් කරන්නේ
මේක පටිච්චසමුප්පාද
ඒකට දැන් සතර මහා ධාතු රූපෙන් මිදෙනවා රූප ලෝක වලින් මිදෙන රූප ලෝක වලින් මිදෙනවා කියන්නේ ලොකු දෙයක් අනාගාමි වෙනකන් යන්න පුළුවන් ඒ අවබෝධය රූප ලෝක වලින් මිදෙන ඔව් ඒක තව ටිකක් එහාට ඉස්සෙල්ලා නාම රූප වෙන් කරගන්න ඒ වෙන් කර ගැනීම තමයි අර නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ. ඒක විදර්ශනා ඥානය. හරි. ඔය වෙන් කිරීම ඉතින් සම්මා දිට්ඨිය ඇතුවම එන එකක්. නිකන් මේක නාමය මේක රූපය කිය කියා හිටියට හරියන්නේ
නැහැ. මේක අහලා අහලාමයි හරි අවබෝධයට එන්නේ.
දැක්මක් මේක. අවබෝධය. ඒක ඔය වචනෙන් කරන්න ගියාම ඔය වෙන්නේ නෑ ඕක වචනෙන් කරන්න ගියාම ඕක වෙන්නේ අවබෝධ වෙනකොට එහෙම වෙන්නේ නෑ ඒ ලෝකේ එළියේ තියෙන ලෝකේ නෙමෙයිනේ තමන් තුල තියෙන ලෝකේ නෙවෙයි නැති කරගන්න ඒක අනිත් අයට ප්‍රශ්නයක් නෑ ඔය දැන් තමන් සම්බන්ධ වෙනවද නැද්ද කියන එක තමන්ගේ හිත තුල වෙන දෙයක් නේ. තමන්ගේ හිත අනුන්ට පේනවද? නෑ. එතකොට අනිත් අයට ප්‍රශ්නයක් නෑ. තමන් ප්‍රශ්නයක් කරගත්තේ නැත්තම් ඔව්. ඕක ඔය වචනෙන් තේරුම් කරන්න ගියාම ඔය වෙන්නේ. තමන්ගේ හිත අනුන්ට පේන්නේ නෑනේ. ඉතින් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෑ. ඔය තමන් දකින්න එක ඒක ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෑ. තමන්ට ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ ඕක හිතෙන් අවබෝධය එනකොට. අවබෝධය නැතුව වචන ගොඩෙන් ඕක තේරුම් කරන්න ගියාම තමයි හිතෙන්නේ. එතකොට මෙහෙම වෙයිනේ මෙහෙම වෙයිනේ. එහෙම වෙන්නේ නෑ. හරි. මංකේ දැන් ලෝක නිරෝධය කරනවා කියන්නේ බාහිරේ නිරෝධ කරනවා නෙවෙයි. නෙවෙයි. දැන් තමන් තුලින් හදපු ලෝකේ තමන් තුලින්ම නිරෝධ කරනවා. හරි. ඔය ටික හොඳට මෙනෙහි කරන්න. එතකොට අවබෝධයක් එයි. එතකොට ඔය අද මේ කාලය තුල රැස් කරගත්ත කුසල් සම්භාරය තමන්ට සතුටු වෙන්න පුළුවන් සීල සමාධි ප්‍රඥා වැඩෙන ප්‍රතිපත්ති පූජාව මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා පින් රැස් කරගත්තාම අපට පුළුවන් අනුමෝදන් කරන්න පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන මේ දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් සමවම ආරක්ෂා කරන සේක්වා. නම් කිසි දුකක් කරදරයක් බාධාවක් අපල උපද්‍රවයක් නරක කර්මයක විපාකයක් සතුරු උපද්‍රවයක් ආදී ඕන දුකක් වෙන්න තියෙනවනේ, ඒ සෑම දුකකින්ම අපසයම දෙවියන් ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් මේ පින් තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙලා අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපිට ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. ධර්ම මාර්ගය පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. අපි නොදන්න කම හින්දා, විද්‍යාව හින්දා හදාගන්න සංඛාර සේරම දැන් පේන්න ඕන අනිත්‍ය බව. හේතු ප්‍රත්‍යයන් නිසා හට ගන්නවා, හේතු ප්‍රත්‍යයන් නැති වෙනකොට නිරුද්ධයි, අනිච්ඡාති. ඒවට රැවටිලා ඉන්නකන් දුකටපත් වෙනවා, දුක සකස් වෙනවා, දුක්ඛාති බව. සබ්බේ සංඛාරා දුක්ඛාති බව. ඊළඟට මේ සබ්බේ ධම්මා මනසට අරමු වෙන හදාගන්න ධම්ම සේරම කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති බව. මේ ටික ඇත්ත ඇති හැටියට තේරුම් ගියොත් යදා පඤ්ඤාය පස්සති, අර මුලාව හින්දා ඇති කරගත්තු දුක අතහරින අත නිබ්බින්ද තී දුක්කේ. ඕක තමයි විසුද්ධියට මාර්ගය වෙන්නේ, නිවනට මාර්ගය වෙන්නේ කියලා දැන් පැහැදිලි වෙනවා. සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්ද තී දුක්කේ ඒ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වාං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වාං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.